ගරු හර්ෂන් නානායකාර ඇමතුමා, ඔබතුමාට විනාඩි 20ක් කාලයක් තියෙනවා. ඕඩ ප්ලීස් කෞශල්‍ය ආරියද්ද මන්ත්‍රීතුමියට මුලසුන බාර කරන්න.
ඇමතුමා ඔබතුමාගේ කතාව කරගෙන.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද මෙම අයවැය විවාදයේදී පෝසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි, ජනතාර්දුන් පොරොන්දු පරිදි ඉදිරිපත් කරන පළමුණ අයවැයේදී අප විසින් මේ රට ගොඩනගන දිශාව පැහැදිලිවම ඉදිරිපත් වෙලා තිබෙනවා. රටක අයවැය කියලා කියන්නේ ඒ තිර දර්ශන සංඛ්‍යා දත්ත පමණක් නොවෙයි. ඒ සංඛ්‍යාවලින්, ඒ දත්තවලින්, ඒ දර්ශනවලින් වැහිලා තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත. මේ අයවැය ගෙනීමේදී පෙර ආණ්ඩුවල කරපු අයවැයක් නොවේ. මේක ඓතිහාසික අයවැයක්. මෙපමණ කාලයක්, දශක ගණනාවක් හැන්ද අතේ තිබුණු උදවිය බෙදාගත්තේ කොහොමද කියලා මේ රටේ ජනතාව දන්නවා. ඒකයි ඔවුන් අපිව බලයට ගෙනාවේ. ඔබලාගේ ඇති හැන්ද තියෙනකොට වාහන පර්මිට් බෙදාගත්තා, වරප්‍රසාද බෙදාගත්තා, විදේශ සවාරි බෙදාගත්තා. අපද හැන්ද තිබුණේ ඔබලාගේ අතේ නිසා. නමුත් දැන් හැන්ද තියෙන ජාතික ජනබලවේගයේ අතේ. අපි බෙදන්නේ මහ ජනතාවට. ඔවුන්ගේ උමනාවන් ඉෂ්ට කරන්නයි අපි මේ අයවැය ගේන්නේ. ඒ වගේම මා කිව්වා මේ රට ගෑස් පෝලිං, තෙල් පෝලිං නිසා දුක් විඳපු කඩාවැටෙන විනාශ වෙච්ච රටක්. එහෙම රටක් ඉදිරියට ගෙන යාමේදී ක්‍රමවත් සැලැස්මක්, ඉවසීමක්, පරිණතභාවයක් අවශ්‍ය වෙනවා. ඒ සියල්ලම අපේ අයවැය තුළ පැහැදිලිව පෙන්නුම් කරනවා අපේ ඉදිරියට ආකාරය. ආර්ථික දියුණුවල විතරක් ඇද්ද? මොකද ආර්ථික පිටුපස ඉන්න මිනිසු නිසා. ඒ මිනිසුන්ගේ ජීවිත ගැන අවධානය අනිවාර්යයෙන්ම යොමු කළ යුතු වෙනවා. අන්න ඒ නිසයි මේ අයවැයේදී ගරු ජනාධිපතිතුමාගේ කතාවෙත් සමාජ ආරක්ෂණය පිළිබඳව කලින් කවදාවත් කතා නොකෙරුණු අංශයන් රාශියකට මුදල් වෙන් කෙරෙන්නේ අන්න ඒ මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීම ජාතික ජනබලවේගයේ අපට තිබෙන නිසා. අපි ඔවුන්ට සහන දෙන්නේ කොහොමද? වංචාව දූෂණය නතර කළා තිබෙනවා, රජයේ නාස්ති අඩු කළා තිබෙනවා, සම්මූලීව නැති කළා තියෙනවා. ඒ වගේම රජයට තිබෙන්නා වූ වියදම් කපා හැරලා ඒ මුදල් ඉතුරු කර ගනිමින් අපට හැකියාව ලැබිලා තිබෙනවා බංකොලොත් රටක් වුණත් මේ ජනතාවට සහන දෙන්න වැඩපිළිවෙලක් හදන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, we are aware that due to the financial crisis so many suffered, but those who suffered the most are the marginalized people. People are marginalized due to their race, gender, caste, financial status and their age and their disabilities. They are the ones who are impacted the most. So it's natural for a government of our nature to focus on those groups who are marginalized. ඒ මාන්තිකරණ ලකු ජනකොටස් වලට සහනය ලබා දිය යුතු වෙනවා. May I quote Proverbs 31:8-9. It says, speak up for those who cannot speak for themselves, for the rights of all who are destitute. Speak up and judge fairly. Defend the rights of the poor and needy. And that's what exactly we are planning to do. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ළමයින් අපි දන්නවා අස්වැසුම ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා. ඒ වගේම ලැබෙන කාල සීමාව වැඩි කරලා තිබෙනවා යවදානම් සහිත පුද්ගලයන්ට. අපි විශ්වාස කරන්නේ නැහැ ඔවුන් හැමදාම යැපෙමින් ඉන්න ඕනයි කියලා රජයෙන්. නමුත් ඕනෑම දියුණු රටක පවා යම් ජීවිතයේ තමන්ගේ අවස්ථාවක ඔවුන් ප්‍රධාන ආර්ථික රාමුවෙන් හැලිලා ගියපුවම ඔවුන්ට පවතින අවශ්‍ය ජීවිතයක් තිබෙනවා. මොකද ඔවුන්ට දරුවෝ ඉන්නවා, ඔවුනුත් කන්න බොන්න ඕනේ, අසිරිමුණම් බෙහෙත් ටික ගන්නට ඕනේ. අන්න ඒ පුද්ගලයන් වෙනුවෙන් කල්පනා කරලා තමයි අස්වැසුම ප්‍රතිලාභ දෙන්න ශුද්ධ වියදම රුපියල් බිලියන 232ක් වෙන් කරන්නේ. අපේ මන්ත්‍රීවරුන්ට අපි වාහන දුන්නේ නැහැ, හැබැයි මිනිසුන්ට අවශ්‍ය සහනය ලබා දීලා තිබෙනවා. ඒ වගේම මේ වකුගඩු රෝගීන් සඳහා රුපියල් 7500 සිට දහ දහ දක්වා දීමන වැඩි කරලා තිබෙනවා. වැඩිහිටි දීමන 3000 සිට 5000 දක්වා වැඩි කරලා තිබෙනවා. මේ සියල්ලම අපි කරන්නේ ඒ සීමිත මුදල් ප්‍රමාණය හරි හඳුනාගත් මූලිකත්වයක් සහිතව මේ රටේ සමාජ ආරක්ෂණය කරන්නට ඕන. මොකද පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන්නේ කීප දෙනෙක් කාල බීලා ඇඳලා ඉන්න එක නොවන නිසා. ඒ වගේම මේ අවාසහගත තත්ත්වයට පත්වුවන්ට ඔවුන්ගේ හැකියාවන් තිබෙනවා. ආබාධ සහිත කට්ටියට ඔවුන්ගේම හැකියාවන් තිබෙනවා. නමුත් ඔවුන් පත්වලා ඉන්න අවාසහගත තත්ත්වය නිසා ඔවුන්ට සමාජ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බැරි වෙලා තිබෙනවා. අන්න ඒ නිසයි ඔවුන් ඒ තත්ත්වේ මුදා ගැනීම අවශ්‍ය වෙන්නේ. අපේ ආශ්‍රයසු මත අපේ ප්‍රතිපත්තිය පරිදිම සිදුවන දෙයක්. අපි දන්නවා දරුවා ළමයි නොයෙකුත් අවස්ථාවලදී සමාජ හේතු මත ආර්ථික හේතු මත තමාගේ දෙමාපියන්ගෙන් වෙන්වීමට සිදුවෙනවා. දෙමාපියෝ නැතුව ජීවත් වෙන්නට සිදුවෙනවා. එහෙම අයට අවසානයේදී හිමි වෙන්නේ එක්ක සුරකුම් මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් සහතික කළ පාසල් හෝ රිමාන්ඩ්. ළමයි නීතිය හා ගැටෙන බාරය හා ආරක්ෂාව ළමුන් වශයෙන්, විඳිත දරුවන් වශයෙන්. ඉතින් අපට සිද්ධ වෙනවා මේ දරුවෝ රජයේ වගකීමක් වෙනවා. මක් නිසාද? ඔවුන්ගේ දෙමාපියක වාරකත්වය නැතිලා තිබෙන. කිසිදු අයවැයක මේ තරම් ඩීටේල් පිට කිව්වද දරුවෝ ගැන, ඒගොල්ලන්ට කරන්න ඕන දේවල් ගැන? නෑ. When children are inside homes, their welfare must be the priority of the government. Out of sight is out of mind. You put a child inside institution and then you forget the child exists. Now our government will not do that. අපි දන්නවා වැඩිහිටියන්ට කරදරයක් වුණොත් ඒගොල්ලන්ට කතා කරන්න හඬක් තියෙනවා. ඒගොල්ලන්ට වෘත්තීය සමිතිය හදන්න පුළුවන්. එහෙම නැත්නම් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් කරන්න පුළුවන්. But children, they suffer in silence. They are voiceless. ඔවුන්ගේ හඬ වෙන්න ඕනේ වැඩිහිටි අපි. මොකද ඔවුන් කවදාවත් ඔබ දැකලා තියෙනවද උද්ඝෝෂණයක් කරනවා? අපිට ඉස්කෝලේ යන්න ලැබුණේ නැහැ. අපිට කන්න ලැබුණේ නැහැ. මෙයා අපිට ගැහුවා. නැහැ. They suffer in silence. So therefore there's a massive duty, a very serious responsibility on the part of the government to look after the welfare needs of those children who are institutions. And ඒ ප්‍රතිපත්තිය මත පිහිටලා තමයි ගරු සභාපති මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමියනි අපි පරිවාස පුනරුත්ථාපන සාතිකලත් පාසල් රිමාන්ඩ් භාරයේ ළමා සුරකම් මධ්‍යස්ථාන සිටුගේ ළමුන්ගේ සුභ සාධනය වැඩි දියුණු කරන්න මිලියන 500ක් වෙන් කරන්නේ අන්නේ ප්‍රතිපත්තියේ පිහිටලයි. ඒව ඇතැම් ස්ථානවල ආරක්ෂාවත් ප්‍රමාණවත් නැති බව තමයි පැහැදිලි වෙන්නේ. ඔවුන්ගේ අවම ප්‍රමිතීන් මේ සියල්ලම සුභ සාධනය සඳහා මිලියන 500ක් වෙන් කරනවා. Because we government, we give a voice to the children who are voiceless. ඒ වගේම ගරු මුලාසරුළු මන්ත්‍රීතුමියනි චූදිත ළමුන් ඉන්නවා. සමහර රටේ ළමුන් චූදිතයෝ වශයෙන් ඉන්නවා. සමහර රටේ ළමයි සාක්ෂිකරුවන් වශයෙන් අධිකරණවලට යන්නට ඕන. අපේ ළමයින් හා යෞවනයන් පිළිබඳ ආරක්ෂා පටතෙත් පැහැදිලිව කියනවා මේ ළමයි ප්‍රවාහනය කිරීමේදී වැඩිහිටියන්ගෙන් වෙන්කොට ප්‍රවාහනය කරන්නට ඕන. එසේ තිබියදීත් තිබුණු ආර්ථික ගැටලු ප්‍රශ්න නිසා දශක ගණනාවක් මේ දරුවෝ සමානට වැඩිහිටියෝ සිරකරුවන් සමග ප්‍රවාහනය වෙලා තියෙනවා. සමහර අවස්ථාවල පොලිස් වාහන සමහර බන්ධනාගාර. මම කවදාවත් ඒ බන්ධනාගාර නිලධාරියෙක්ට හෝ පොලිස් නිලධාරි මහත්තුරට දොස් කියන්නේ නැහැ. මොකද තියෙන විදියට ළමයව ගෙනියන්න ඕන සාක්ෂි දෙන්න. සමහරලාට නඩුව තියෙන්නේ බදුල්ලේ. ළමයි ඉන්නේ රම්මුතු කුල ගම්පහ. එතකොට සමහර දවසකට දෙහිකට කලින් තමයි මේ වෑන් වල දරුවන්ව ගෙනියන්නේ. ඒක නැවතුනෙන් පස්සේ ඒ නිවාසවල උදවිය තමන්ගේ වියදමින් පුළුවන් කට්ටියකින් සල්ලි ඉල්ලගෙන මේ දරුවෝ උසාවි ගානේ ගෙනියනවා. සමහරලාට උන් ප්‍රසිද්ධ වාහන වල ගෙනියන්න බෑ, බස් වල ගෙනියන්න බෑ, ආරක්ෂාව මදි. එවන් තත්වයකදී ඔවුන්ගේ ප්‍රවාහනයත් රජයේ වගකීමක් විය යුතුයි. රජය යම් දෙයක් සිදු කළ යුතුයි. අපි වසර ගණනාවක් කිව්වා, විපක්ෂින කොටත් කිව්වා, අපි ළමා ආරක්ෂණ දිදීහෙන් කටිය දන්නවා මේ ප්‍රවාහනයේදී ඇති වෙන ගැටලු. සමහරලාට උසාවි ඉවරෙන්නේ හවස 3:00 4:00 ආයි ගෙදරකට යන්න විදිහක් නෑ. දැනට සති දෙකකට කලිනුත් පරිවාසිදාරින් පිරිසක් මා මුණ ගැහිලා මේ ප්‍රශ්නේ දිගින් දිගටම කියලා කිව්වා. ඔවුන් මට කතා කරන්නේ හර්ෂණ කියලා. ඔවුන් මගේ ළමා ආරක්ෂණය මගේ හිටපු හිතවත් පරිවාසිදාරි මහත්තුරු මේක විසඳලා දෙන්න අපිට කතා කරලා, අපි සරෝජ මැතිරියත් එක්කත් කතා කරලා අපිට වාහන දෙක තුනක් ලොකු වෙපා පරණේ වහරි කමන්නේ මේ දරුවම ගෙනියන්න කරන්න අපිට අවස්ථාවක් දෙන්න. ඒ මිනිස්සු විතරක් මහන්සිලා වැඩ කරනකොට අපේ රජයන් මොකද කරේ? වාහන පර්මිට් ගත්තා, විදේශ සවාරි ගියා. නමුත් ජාතික ජනබලයේ රජය එහෙම කරන්නේ නැහැ. ඔබලා දන්නවා දැන් අවස්ථා කීපේ විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා මේකයි නේ රණිලුත් මේක කරන්න හිටියේ ආ මේගොල්ලෝ මේක එක දේවල් කරනෝ ඒගොල්ල කලබල අපිට ලේබල් අලවන්න මේගොල්ලන්ගේ නේද නියෝ ලිබරල්ද අරකද මේකද ලේබල් අලවන එක විපක්ෂ වැඩේ වැඩේ කරන එක අපේ වැඩේ අපි කරන්න අපි ප්‍රතිපත්තියේ කියපු දේවල් මම පෙන්නන්නම් අපේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 82 වෙනි පිටුව බලන්න කියලා අපි ඉල්ලා හිටිනවා ඒක මොකද්ද කියන්නේ නීතිමය කටයුතු සඳහා දරුවන් ප්‍රවාහනයේදී ආරක්ෂිත සහ ගෞරවනීය ප්‍රවාහනයක සහතික කිරීම සඳහා ළමා හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම මේවා අපි සැලසුම් කළා ලිව්වේ ඡන්දේ දින්නෙත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත ආණ්ඩුව කරන්නෙත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත අන්න ඒ හින්දා තමයි මේ අපේ මංගල අයවැයෙන්ම අපි සුදුසු වාහන ප්‍රමාණවත් නොවන ප්‍රවාහන පහසුකම් ඇතුළු බොහෝ හේතු මත ආයතනගත නිවාසයන්හි සිටින ළමයි දැඩි අවධානයක සිටින බව අප විසින් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා සුදුසු වාහන මිලට ගැනීමට දවස් 25 වසර සඳහා රුපියල් මිලියන 250ක මුදලක් අපි වෙන් කරන්න යෝජනා කරලා තියෙනවා. ඉතින් කවුරු හරි කියනවා නම් රණිලුත් කරන්න හිටියේ කියලා. එහෙනම් මම අහනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් ලිව්වේ රණිල්ද කියලා. මේ අපි සැලසුමක් ඇතුව කරන දේවල්. මේ ප්‍රතිපත්තියේ තියෙන පොරොන්දු තමයි මේ අයවැය පුරාවටම අපි ඉෂ්ට කරන්න කියන එක ඉස්සෙල්ලම කට්ටියට පැහැදිලි කළ යුතු වෙනවා. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පුරවැසියෙක්ටම ගෞරවාන්විතව සහ සුරක්ෂිත ජීවිතයක් ගත කරන්න අවස්ථාව අපි ලබා දිය යුතුයි. අපි දන්නවා මේ රැඳුණු නිවාසීන් ළමයින්ට සහ අනාථ දරුවන්ට ඔවුන් ගොඩක් වෙලාට ඒ තැන්වලට පත් වෙන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන් ආර්ථික වශයෙන් බලා ගන්න හැකියාව නැතිකම් මත. අන්න ඒ නිසාම තමයි රැඳුණු නිවාසීන් ළමුන්ට සහ අනාථ දරුවන්ට රුපියල් 5000ක මාසික දීවනාවක් ලබා දෙන්න මේ රජය තීන්දුව කරන්නේ. මේ සඳහා රුපියල් මිලියන 1000ක් අපි වෙන් කරා. Now look at this budget. Look at what we are doing. Social protection. That is basically we are saying the poor and the needy must be looked after first. If you are saying children is our asset, then you must match your words with actions. And we are looking after the most marginalized group. Children. Children of poor families who cannot support themselves. Ewageema මේ නිවාසුන්ට ගොඩක් දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න පාසල් නැහැ. පාසල් වලට ගන්නේ නැහැ. අපි දන්නවා පාසල් කියන්නේ කොච්චර අමාරු තත්ත්වයක්ද කියලා. ඒත් අපි යෝජනා කරලා තිබෙනවා ළඟම තියෙන ඒ ළමා නිවාසය ළඟම තියෙන ජාතික පාසල සුදුසු පාසලකට මේ දරුවන් යොමු කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් අවධාරණයක් යොමු කරලා තියෙනවා. මම අහනවා සියලු දෙනාගෙන්. මින් පෙර කිසිදු අයවැයක මේ වගේ ආන්තීකරණයට ලක්වෙච්ච පුද්ගලයන්ව ඔවුන්ගේ සමාජ රැකවරණය සදන්න කොයි ආණ්ඩුවද කැපුණේ කියලා. මොකද එහෙම කැපෙන්න නම් හර්ධ සාක්ෂියක් තියෙන ආණ්ඩුවක් ඕනේ. පපුවේ තෙතමනයක් තියෙන සාක්ෂියක් හර්ධ අවශ්‍ය වෙනවා. අන්න ඒ දේ තමයි අපි මේ ඔබලා වෙත කරගෙන ඉන්නේ. කරු මුල් ආසන මන්ත්‍රීතුමියනි, ඒ වගේම මේ රටේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමට අල්ලස් කොමිසමට ප්‍රතිපාදන වැඩි කරලා මේ රටේ අල්ලස දූෂණය තුරන් කිරීමේ කටයුත්තකුත් අපි ආරම්භ කරලා තිබෙනවා. මේ හරහා රටට විශාල ධනයක් ඉතිරි කරගත හැකි. මොකද වංචාව දූෂණය අල්ලස තිබෙන රටවල් වල සෑම දෙයක්ම කඩාවැටෙනවා. අපි දන්නවා බාල බෙහෙත් ආවේ කොහොමද? කට්ටිය රිමාන්ඩ් වෙලා ඉන්නේ කොහොමද? අල්ලස දූෂණය කියන්නේ අල්ලස දූෂණය අපිට හරි බෙහෙත් පෙත්තක්වත් හම්බ වෙන්නේ නැහැ. ආහාර ටිකක් ගන්න කඩේකට ගියොත් ඒවැ වස විස මිශ්‍ර වෙනවා නම් ඒ මොකද්ද? අල්ලස දූෂණය. මේ රට විලාගත පිළිකාව කල්ලස දූෂණය. අපේ ජනාධිපතිතුමා ගරු ජනාධිපතිතුමා පැහැදිලිවම කියා තිබෙනවා අල්ලසට දූෂණයට නොමැති බවත්, අල්ලස් දෙන්නත් එපා අල්ලස් ගන්නත් එපා. අපි මේ රට ගොඩනගන බවට අපි සහතිකයක් දෙනවා මේ මානුෂීය මේවර හරහා. ඒ වගේම මානසික සෞඛ්‍ය ගොඩාක් වෙලාවට තියෙන ගැටලුවක් තමයි ඉතාම තරුණ වයසේ ළමයින්ට ඇතිවෙනා වූ මානසික පීඩාව. ඒක අතකට ගැටලුව මතුවෙන්නේ දෙමාපියන් තමන්ගේ ආර්ථික තත්ත්වේ නගා ගන්න ඉතා කාර්ය බහුල ජීවිත ගත කරනකොට ඔවුන් තමන්ගේ දරුවන් සමග ගත කරන කාලය අඩු වෙනවා. ඒ තරුණෙක් නව යෝන් වියට එනකොට දරුවෙක් වැඩෙනකොට ඔවුන්ට අවශ්‍ය දෙමාපියන් කතා කරන අවශ්‍ය වෙලාව කාලය ඒ රැකවරණය ඔවුන්ට නැතුව යනවා. ඒ අවස්ථාව නැති වෙනවා. අවස්ථාව නැතිව ගියපුවම they lose in touch. They lose touch with their primary caregiver, mainly due to the economic strains the parents are going through. Then එහෙම වෙනකොට මොකද වෙන්නේ? එහෙම වෙන දේ තමයි ඒ දරුවට තමන්ගේ වේදනාව දුක sannivedana කරගන්න විදියක් නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය තවත් තීව්‍ර විය හැකි අපි ආර්ථිකයේ නිසිපැත්තට ගැලෙුවේ නැත්තම් මොකද ජීවිත ආර්ථිකය කියලා කියන්නේ මිනිස්සුගේ ආර්ථිකයන් කාලා බීලා බුදිය ගන්න එක නෙමෙයි මිනිස්සු එකන සංස්කෘත සතෙක් විවේකය අවශ්‍යයි විනෝදය අවශ්‍යයි නමුත් එහෙම දෙයක් අපේ රටේ පවුල් වලට දැන් නැහැ මොකද පෑ 24න් 18ක්ම රස්සාවල් කරන්නලා තියෙන එකට එවන් තත්ත්වයක් යටතේ මේ දිවිනසා ගැනීම පිළිබඳ අවාසනාවන්ත සිදුවීම් රාශියක් මෙහෙම වෙනවා ඒ නිසා අපිට සිද්ධ වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශ සමග සිසුන්සා යෝන් වියේ පසුවන් නම් දැනුවත් කිරීමේ උපදේශන සේවා පුළුල් කරන්නට සිද්ධ වෙනවා ඒ උපදේශන සේවා විතරක් මදි ගරු මුලහතර මන්ත්‍රීතුමින් අපිට සමහරලාට ළමයන්ව ආරක්ෂා කරන්න නම් ඉස්සෙල්ලම පුහුණු කරන්න වෙන්නේ ළමයාගේ දේවාපියෝ ළමයාට කන් දෙන්න මේක ලේසි වැඩක් නෙමෙයි ඒ කියන්නේ ළමයා සමග quality time ගත කරනවා කියලා කියන්නේ ළමයාගේ අතට ෆෝන් එක දීලා දේවාපියෝ ටෙලිවිෂන් බල් එකම නෙමෙයි නව මේ සියල්ලම කරන්න නම් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නගා හිටුවීම එයත් අපේ මෙම අයවැයරා සිද්ධ වෙනවා ඒ වගේම අපි දන්නවා තවත් ඉන්නවා කොටසක් ඒ තමයි නැවත වතාවක් ඔවුන්ගේ හඬත් එළියට ඇහෙන්නේ නැහැ ඒ තමයි වර්ධකරුවන් වූ සිරකරුවන් සදා සිරකරුවන් ඔවුන් ඔවුන්ගේ ජීවිතය යම් වැරදි කළා තිබෙනවා ඒ වැරද නිසා ඔවුන් බන්ධනාගාරගත වෙනවා දඩුවමකට ඒත් ඔවුනුත් මිනිස්සු ඔවුන්ගේ අයිතිවාසිකම් එකක්වත් නැති වෙන්නේ නැහැ ඔවුන්ගේ මනුෂ්‍යත්වය නැති වෙන්නේ නැහැ දැන් ගොඩක් වෙලාවට ගරු මුලාසනරුව මන්ත්‍රීතුමියනි මේ පුද්ගලයන් වසර ගණනාවක් මේ වතුල ඉඳලා එළියට එනකොට ඔවුන්ගේ ජීවිතේ හොඳම කාලය ගිහිල්ලා ඔවුන් එළියට ආවයන් පස්සේ ඔවුන්ට රැකියාවක් දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද ඔවුන්ට නිපුණතාවයක් නැහැ ඔක් කිසියක් පුහුණු වෙලා නැහැ දැන් මේ පුද්ගලයොත් නිදහස් වීමෙන් පසුව පළදායි ලෙස ආර්ථිකයට සම්බන්ධ කරගත යුතු වෙනවා එසේ පළදායි ලෙස සම්බන්ධ කරගන්න නම් ඔවුන්ටත් අපි නිපුණතා ඔවුන්ගේ වර්ධනය කළ යුතුයි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා.
ඉසුති මන්ත්‍රීතුමනි. ඔවුන්ගේ එම නිපුණතා සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. මොකද ඔවුන් එළියට ආපහු වැඩදායි පුද්ගලයන් බවට සමාජයට පත් කළා ඒකට සහය දක්වන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි වර්ධකරණ උසිර කරුණු සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහනකට මේ වන විට වෙන් කර ඇති මුදල් රුපියල් මිලියන 100කින් වැඩි කරලා තියෙන්නේ ඒකයි. අපි මේ මුළු ප්‍රතිපත්ති රාමුව තුළම අපි ක්‍රියාත්මක කරන්නේ මේ අයවැය තුළ අපේ ප්‍රතිපත්තියේ මිසක කාගේවත් මොකක් නෙමෙයි. නමුත් එකම දේ මේවා ඇහෙනකොට සමහර මන්ත්‍රීතුමන්ලා නම් සද්භාවයෙන්ම සන්තෝෂයෙන් බව පේනවා. විශේෂයෙන්ම අපි උතුරු නැගෙනහිරට කරන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ડોક્ટર අර්ජුන ඔනරබල් MP he was honestly happy. But will you tell me the others were happy the same way? Not really, because you know why? They feel, my God, they are doing so much for the North, we are going to lose all the votes now. But not Dr. Arjuna. He is very happy for his people. So, api me ayavaya idiripat kare utura dakuna kiyala wedasak nathu. Me rate okkoma inne minissu kiyala padanam mata. Garu mulasunda mantri thuwinima mesey awasan karannam. Api me aanduwa gatte minissunge jeevitha suwapat karanna misak apita beda ganna nemei. අන්න ඒ නිසා අපි මේ ආරම්භ කරපු ගමන මේ වසර පහ තුළ සාර්ථක ලෙස ජනතාවට දැනෙන විදිහට ඔවුන්ගේ ජීවිත උසස් කරනවා මේක පෝසත් රටක් ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට උරුම කර දෙන්න ආපු අයවැයක් මේ අනිවාර්යයෙන්ම වැඩිම ඡන්දයෙන් මෙහි සම්මත විය යුතු කියලා මම යෝජනා කරා.
ගරු අර්ජුන මන්ත්‍රීතුමා.
Thank you, Honorable Justice Minister. Actually speaking, we are very happy that the government of NPP has given us a great amount of money to the northern province, and the visit of Honorable Prime Minister and the President to the northern part of the country, which is historically remarkable, and we are very thankful for you. Thank you.